සභානායකතුමා.
මෙම පාර්ලිමේන්තුව හෙට දින නම් 2024 අගෝස්තු මාස 7 වෙනි දින පූර්ව භාග 9:30 දක්වා කල්තැබිතු කියලා යෝජනා කරා.
සභායකනිද? කල්තැබීමේ යෝජනාව උද්දීකපති නමැතිතුමා.
දිවාහාර වෙලාව හරි නේද?
හරි හරි ඔබතුමා.
ගරු කතානායකතුමනි, මාතර දිස්ත්‍රික්කයේ ගොංගල හා රක්වාන කඳුපන්ති ආශ්‍රිතව පැන්නගින නිල්වලාගඟ හා ගින්ගඟ පිළිවෙලින් මාතර දිස්ත්‍රික්කයේ හා
ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කතානායකතුමා මුල් ආසනයට පැමිණි. ගරු මන්ත්‍රීතුමා,
මාතර දිස්ත්‍රික්කයේ ගොංගල හා රක්වාන කඳුපන්ති ආශ්‍රිතව පැන්නගින නිල්වලාගඟ සහ ගින්ගඟ පිළිවෙලින් මාතර දිස්ත්‍රික්කයේ හා ගාල්ල දිස්ත්‍රික්කයේ තුල ගලා ගොස් මුහුදට එකතු වේ. මෙම ගංගාවන්හි ජල කළමනාකරණය හා ගංවතුර කළමනාකරණයේ මුල්ම අවධානය යොමු කරන ලද්දේ ලන්දේසි පාලන යුගයේදීය. ඉන් පසුව නිදහස් ශ්‍රී ලංකාවේ ගින් හා නිල්වලා ගංගාවන්හි ජලය ගිනිකොණ දිග ලංකාවට හෙවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෝෂණය කිරීම සඳහා යොදා ගැනීම පිළිබඳව 1950 දශකයේ යෝජනා විය. ගින් හා නිල්වලාගඟ ආශ්‍රිත ජල කළමනාකරණය කරමින් වාර්ෂික ඇතිවන ගංවතුර පාලනය කර ගැනීම හා එම ජලය දිස්ත්‍රික්ක දෙකේ ජනතාවගේ මානව ක්‍රියාකාරකම්, කෘෂිකාර්මික හා කර්මාන්ත ක්‍රියාවලිය, ජෛව විවිධත්වය හා පරිසර තුල්‍යතාවය පවත්වාගෙන යාම උදෙසා විධිමත් යොදා ගැනීම පිළිබඳව ඉන්පසු විවිධ විශේෂඥයන් විසින් වාර්තා ඉදිරිපත් කර ඇත. 1977 පසු නිල්වලාගඟ ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකවද 1987-89 රටේ පැවති භීෂණයේ හේතුවෙන් අතරමඟ නතර කෙරිණි. ඒ නිසාම නිල්වලාගඟ හා ආශ්‍රිතව ගොයිබිම් පුරම්බිම් බවට පත් වූ අතර ගංවතුර තර්ජනය අදටත් නොවෙනස්ව ක්‍රියාත්මක වේ. නියම් සමයේ කරදිය නිල්වලාගඟ ඔස්සේ ඉහළට ගමන් කරමින් පානීය ජලයට මෙන්ම ගොයිබිම් වලටද මුසුවීම නිසා බරපතල ගැටලු ඇති වූ අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද නිල්වලා ලවණ බාධකයේ හේතුවෙන් මේ වන විට ගංවතුර අකණ්ඩව ගොවිබිම් තුළ රැඳීම, එනයින්ම කුඹුරු, කුරුඳු, කොරටු, පොල් වෙනත් භෝග වගාවන්ට මෙන්ම කිරි ගොවින්ද දුෂ්කරතා රසකට මුහුණ පාන ඛේදනීය තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ගින්ගඟ ආශ්‍රිත ලවණ බාධකයේ සාර්ථක වූ අතර නිල්වලාගඟ ආශ්‍රිත ලවණ බාධකයේ අසාර්ථක වීම පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කළ යුතුය. නිල්වලාගඟ ආශ්‍රිත ලවණ බාධකයේ අසාර්ථක වීම හේතුවෙන් ගොවිබිම් හා වෙනත් භෝග වගාවන්ට සිදුව ඇති දැඩි හානිදායක තත්ත්වය එසේම පවතිද්දී රජය ගංගාව ආශ්‍රිත කුමුරු ඉඩම් හෙක්ටාර 4000ක් අක්කර 10000ක් රජයට අත්පත් කර ගැනීමට යෝජනා කර තිබේ. මේ තුළින් තවත් බරපතල ආර්ථික, සමාජ, පාරිසරික හා මානව ගැටලු නිර්මාණය වන හේයින් මෙම කරුණු කෙරෙහි මෙම සභාවේ අවධානය යොමු කර සුදුසු කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන පියවර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාවය මෙන්ම කුමරු ගොවින්ගේ අදාළ ගොවීන් පවරා ගැනීමේ යෝජනාව රජය විසින් වහාම ඉල්ලාස් කරගත යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. මුලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිදහසෙන් පස්සේ පත්වුණු හැම ආණ්ඩුවක්ම මොන සාධනීය වැඩ කරත් අපි එදා නියෝජනය කරපු පක්ෂය ඇතුළු මේ රටේ හැම පක්ෂයක්ම ලැජ්ජ වෙන්න ඕනේ. නිදහසෙන් පස්සේ තාමත් අපිට ජලය කළමනාකරණය කරගන්න බැරි වුණු ප්‍රධාන ගංගා හතරක් තියෙනවා. අනිත් අවශේෂ ගංගාවල වරින් වර කාලෙන් කාලට ගංවතුර එන බව ඇත්ත. හැබැයි කැලණි ගඟ මේ හරහා කොළඹ දිස්ත්‍රික්කය යම් බලපෑමකට ලක් කරනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ බලපෑමකට ලක්. කළු ගඟ හරහා රත්නපුරය සහ කළුතර මම මතක් කරන්න ඕන අපේ විපක්ෂ නායකතුමාගේ පියාණන්. ඒ කාලේ මහ වැස්සක් වැටෙනකොට ඉස්සෙල්ලම කතා කරන්නේ ගංවතුර අවදාමක් ආවම කළු ගඟේ රත්නපුර දිසාපති නෙමෙයි කළුතර දිසාපතිට. රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඒ කාලේ උදේ 4:00-5:00 කතා කරලා කළුතර දිසාපතිවරණ කියනවා බැකෝ දාලා කළුතර ගම්මෝයේ කටපුළුල් කරන්න කියලා. ඉතින් එහෙම දුරදකපු නායකයෝ හිටපු රටක් මේ. ගින්ගඟ ගාල්ල දිස්ත්‍රික්කයත් විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 23කින් පස්සේ තමයි ගාල්ල දිස්ත්‍රික්කයට ඇතුළේ. ඒ නිසා ගින්ගඟේ ජලය ගාල්ලට වගේ මාතරටත් බරපතල විදිහට බලපානවා. නිල්වලාගඟ ඒ පිළිබඳව තමයි අද අපේ යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ දෙබරයට ගිනි ඇවිලුනේ නැත්නම් මේ දෙබරය ඇවිස්සුනේ ඊය පෙරේදා කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කරපු නිවේදනයක් හරහා. ඒ නිවේදනය මම මේ අවස්ථාවේදී මේ සභාවට ඒ අදාළ සියල්ල ඒ ලේඛන සියල්ලම සභාගත කරනවා. නිල්වලාගඟේ ලවණ බාධක නිසා ඇතිවන ගංවතුරෙන් යටවන කුමරුවල මින් ඉදිරියට වීවගාව ව්‍යාප්ත නොකිරීමට තීරණය කරයි කියන මේ ලිපි. එතකොට මේ ලිපියත් එක තමයි මේ දෙබරේ ඇවිස්සුනේ. එතකොට මේ ලිපියට පදනම වුණේ මොකද්ද? හෙක්ටාර 4000ක් පවර ගන්න යනවායි කියන කාරණේ. එතකොට මේ සභාවේදී කෘෂිකර්ම ඇමතිවරයා කිව්වා තමුන් ඉල්ලීමක් කරේ කෘෂි රක්ෂණ වන්දි දෙන්න කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා ඒකට කැළඹෙන කැබිනට් පත්‍රිකාවක්. එතකොට මේ කැබිනට් පත්‍රිකාවට මම ඒ ලේඛනයත් සභාගත කරනවා. මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ විෂය භාර ඇමතිවරයා විදිහට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා අස්සනක් ගහලා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා විදිහට එතුමා ඔබ්සර්වේෂන්ස් නැත්තම් නිරීක්ෂණ ඉදිරිපත් කරමින් කියනවා එකවර වන්දි මුදලක් ගෙවා කුමරු ඉඩම් ඉදිරියේදී වෙනත් සංවර්ධන කාර්යයක් සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි රජයට පවරා ගැනීමට රජයට මේකේ තියෙන මේ ජනාධිපතිතුමාගේ අස්සනේ රජයට. එතකොට දැන් කෘෂිකර්ම අමාත්‍යතුමා කිව්වා නෑ 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 ඒක මේ වෙනත් භෝග වගා කරන එහෙම කතා නෑ මේකේ. ඉන් පස්සේ ඒ නිරීක්ෂණ ඉදිරිපත් කරන්නේ ඔහු 2024/6/7. එතකොට මේක 2024/6/20 දින අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ජනාධිපති ලේකම්ට අග්‍රාමාත්‍ය ලේකම්ට මුදල් අමාත්‍යංශ ලේකම්ට මාතර දිසාපතිට විගණකාධිපතිට ලියුමක් යවලා කියනවා මේ ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න කියලා. මම සභාගත කරනවා ඒක ලේක. ඊට පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශ ස්ථිර ලේකම්වරයා 2024/7/9 වෙනිදා ජානක ධර්මකීර්ති මහත්තයා ලේකම් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ. ඔහු ලියනවා 6-5 දෙනෙකුට ලියුමක්. ඒ ලියුමේ කියනවා මාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරනවා මොකටද? අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහන් පරිදි කුමරු ඉඩම් රජයේ තක්සේරුවන් මත එකවර වන්දි මුදලක් ගෙවා රජයට පවරා ගැනීම හා වෙනත් සංවර්ධන ක්‍රියාවක් සඳහා යොදා ගැනීමට අදාළව කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කරා. එතකොට අන්න ඒ 7-9 ස්ථිර ලේකම්වරයා ලියන ලියුම උඩයි නියෝජ්‍ය කතානායකතුමනි 2024/7/18 කෘෂි පුවත් මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන්න. දැන් කෘෂි පුවත් මාධ්‍ය නිවේදනය නිකුත් කරපු මිනිහට අර කැලේ මුව ගොයන් කාපුවාම ගෙදර තියෙන හැමට තලනවා වගේ දැන් මේ මාධ්‍ය නිවේදන හදපු අයට ක්‍රියාමාර්ග ගන්න තමයි යන්නේ. දැන් මේ සියල්ලට පදනම වෙන්නේ මොකද්ද? මේ සියල්ලට පදනම වෙන්නේ ලවණ බාධකය. දැන් ලවණ බාධකය හදන්නේ කුමන අරමුණක් ඉෂ්ට කරගන්නට? අපි අන්න ඒ කාරණේ පිළිබඳව කල්පනා කරලා බලනවා. එතකොට මේ ලවණ බාධකය හදන්න යෝජනා වෙන්නේ 2012-13 වකවානුවේ කලින් කලින් වරින් වර යෝජනාවට. ඒ වෙලේ මේ පාර්ලිමේන්තුවේ හිටපු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු වාරි මාර්ග රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා වුණු WBA ඒකනායකතුමාගේ මම මේ ගැන ආපුවාම මේ සභාවේ සමහරු hina වුණා. හැබැයි සැලසුම් හදාගෙන මේක පටන් ගත්තා. 2015 යහපාලන ආණ්ඩුව ආවට පස්සේ මේ යෝජනාව ගෙන ආපුවාම කලැප්සිබල් ගේට්ස් එක මේ කටයුත්ත කරන කාරණයට එකඟ වෙලා තමයි එදා ජල සම්පාදන අමාත්‍යවරයා විදියට රවු ෆකීම් මැතිතුමා මංගල සමරවීර මැතිතුමාලා එදා මාතර ගිහිල්ලා ඒ ග්‍රේට මාතර 4 ජල ව්‍යාපෘතිය සහ ඔය කාරණයට මුල් ගැල් තැබීම සිද්ධ වුණේ. ඒ මුල් ගැල් තබන අවස්ථාවේ මම සහභාගීලා හිටියේ නැහැ. ජල පොම්පාගාරය හදන්න කටුවන් ගොඩ නැත්තම් මගේ ආසනේ මුල් ගැල් තියන ගියා. නමුත් ලවණ බාධකයට මම මොනවා ආකාරකින්වත් ඒ මුල් ගැල් තබන අවස්ථාවට සහභාගී වුණේ නැහැ. මොකද එදා ඉඳන්ම මම දරපු මතයක් තිබුණා මේක කලැප්සිබල් ගේට්ස් නැත්තම් හකුලන දොරවල් එක්ක විනා වෙනත් ආකාරයක ගොඩනැගීමක් සිදු නොකළ යුතුයි කියන කාරණය. ඒ නිසා දැන් මේකදී ඉදිරිපත් කර අපූරු කාරණයක් මොකද්ද? මගේ ගාව තියෙනවා ඒකට අදාළ කාරණය. මේ තියගොඩ පහළ විටියර ගොරකගහ මුල්ල විජේගිරි නිවසේ පදිංචි එරන්ද මැද්දේකොඩ මහත්තයාට 2024/2/16 දිනතිව ජාතික ජල සම්පාදනා ජලාපවාහන මණ්ඩලය තොරතුරු දැන ගැනීම පනතයත් ඒ මහත්තයා ඉල්ලපු මම ඒක සභාගත කරනවා ලියවිල්ල මෙවර MOU එකේ කොපියකුත් එක්ක එවන ලිපිය දෙකම මම සභාගත. මේක කියනවා කලැප්සිබල් ගේට්ටු පහක් හදන එකක් ගැන. හැබැයි අන්තිමට මේ එකක්වත් සිද්ධ කරේ නැහැ. ඒ එකක්වත් සිද්ධ නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට සහ විශේෂයෙන් 2020 මේ අමාත්‍යංශවල ලේකම්වරු එකතු වෙලා රහස් සාකච්ඡා පවත්වලා ඒ සාකච්ඡා ප්‍රතිඵල විදියට මේ හදපු ලවණ බාධකය නිසා මේ වන විට කන්න 12කට ආසන්න ප්‍රමාණයක් ගොවිබිම් අනාථ තත්ත්වයකට පත් කළා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශාස්ත්‍රීය මාතර එදා ඉතා ගෞරවනීය විදියට ඉතා අභිමාණයෙන් කතා කරපු ශාස්ත්‍රීය මාතර වෙනසීමේ தත්ත්වය මේ හරහා නිර්මාණය වුණා. රණස්ගල්ලේ හාමුදුරුවෝ කිව්වේ තෙරනම් තෙර තෙරනම් තෙර මහ යතිවරු සිටි මාතර, තෙරනම් තෙර තෙරනම් තෙර මහ පණිවරු සිටි මාතර, තෙරනම් තෙර තෙරනම් තෙර මහා කවිවරු සිටි මාතර, තෙරනම් තෙර තෙරනම් තෙර උපදින්නට හොඳ මාතර. එතකොට ප්‍රවීණ ග්‍රන්ථ කර්තෘවරයෙකුණු ජයතිස්ස තෙන්නකෝන් මාධ්‍යවේදියා ලියපු ග්‍රන්ථයකින් මගේ උපුටා ගැනීම කරේ. මහාවංශයේ දෙවනි භාගයේ ද්විතීක භාගයේ මාතර උගතුන්ගේ තක්සලාවද, කුලොතුන්ගේ මගධයද, ධර්මතුන්ගේ බෙංගාලයද වන්නේය කියලා තියෙනවා. කුමරතුංග මුනිසසුන් කියනවා, මා තරම කළ මාතර කියන්නේ මාගේ දැනුමේ වපසරිය පුළුල් කළ මාතර කියන එක. ඔහු කියනවා තවදුරටත්, දිවයින් අතරින් හෙළදිව වෙන්නක්, එයි නගර අතරින් මාතර වෙන්නක් කවුරුන් ලබද්ද කියලා. දැන් මෙහෙම කියපු මාතර, මෙහෙම ගොඩනැගුණු මාතර අද මොකද්ද ඇති වෙලා තියෙන්නේ? මම සභාගත කරනවා PL ජයවර්ධන ශූරින් ලියපු කවියක්. ගිරා මලිති කොබෙයනේ සාගිනි වී මින් මත්තේ, උදේ හවා හඬනු එපා, වීසහලින් පිරී තිබුණු අටු කොටු හැම පාළු වෙලා, නුඹට තියා මා පුතුටත් සාගින්නෙන් හඬනා විට කැඳ උගුරක් පොවා ගන්න ගෙදර දොරේ වී ඇටයක් නැති වී අසරණව ඉන්නේ ගඟ හරහා මෝඩබැම්ම. මෝඩබැම්ම කියන්නේ මේ හදපු එක තමයි. ඉදිකලාට පස්සේ ඉඳලා හිර කෙරුණා ගං ජලකඳ, ඉවුරුතලා ගැලූ වතුර, පාළු කරා සරු කෙත්වතු, යලිත් කුඹුරු අස්වැද්දුම තහංචීලු මින් මත්තේ, කැකිල්ලේ රජුවත් නොදීපු හරි අපූරු නියෝගයක්, අපි අසරණ වෙලා ඉන්නේ උඩ ඉන්නා දෙවියෝවත් මේ අවනඩු කරපු උන්ට නිසි දඬුවම කරනු වෙනේ. නියත වශයෙන්ම 21 වෙනිදාට නූතන කැකිල්ල රජුරවන්ට මේ කැකිල්ල තීන්දුවට රජුරු බණ්ඩාර දෙවිහාමුදුරුවෝ ඇතුරු විෂ්ණු දේවාලයේ උත්පලවන්න විෂ්ණු දෙවිහාමුදුරුවෝ ඇතුරු කතරගම මාගම්පත්තුවේ කතරගම දෙවිහාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාගෙන් සම්බුව හම්බුවේ. ඒ නිසා මම කියන්න ඕන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙන්න මෙහෙම තිබුණු මාතර මේ අර PL ජයවර්ධන ශූරින් කියපු තැනට අදපත් වෙලා, ලවණ බාධකේ හදන්න දළ වශයෙන් බිලියන 3යි, දැන් ඒක කඩනෝ නම් බිලියනයයි, ගොවීන්ට වන්දි ගෙවන්න වන්දි වාර 12ක් ගෙවන්න උනොත් කන්න 12ට ඒක හැදිනකොට එතනත් බිලියන 3යි. එතකොට 3යි 3යි 1යි බිලියන 7ක්. 2012 වෙනකොට මේ රටේ 43 ලක්ෂයක් දරුවන්ට නොමිල පාසල් පොත් දෙන්න ගියේ බිලියනයයි. දැන් 43 ලක්ෂයන්ට ලක්ෂයක් දරුවන්ට අවුරුදු 7ක් පොත් දෙන්න සමාන නිල ඇඳුම දෙන්න පුළුවන් සල්ලි තමයි මේ ලවණ බාධකය විසින් විනාශ කරලා තියෙන්නේ. එසහා මූලාසන රුඩ මන්ත්‍රීතුමනි, මෙන්න මේක තමයි මේ මොහොත වෙනකොට මේ ලවණ බාධකය හරහා ඇතිවෙච්ච ප්‍රශ්නයට විසඳුම ගංවතුර නවත්තන එකනේ. ලවණ බාධකයේ ප්‍රශ්නේ විසඳන එකනේ. ඒකට විකල්ප මාර්ග හදන එකනේ. ඇලවෙල්ල ඇලපුල් කිරීම, ඒ වගේම අතිරික්ත ජලය බස්වන්නට ක්‍රම හදන එක, පොම්පාගාරවල යන්ත්‍ර යාවත්කාලීන කරන එක, ඩීසල් සපයීම විධිමත්ව ලබා දෙන එක, ඒ වගේම නිල්රාගම් ව්‍යාපාරයට අදාළ ඊළඟ පියවරනේ. දැන් මේ කටේ තුවාලයට අදෝමුඛයේ බෙහෙත් තියනවා වගේ, පය බරෝයාට පිටකර බෙහෙත් බදිනවා වගේ මේ හදන්නේ. ඒකට තීන්දුව දෙන කෙනෙක් දැන් මේ ගොවිබිම් පවර ගත්ත කියලා හෙක්ටාර 4000ක් කියන්නේ අක්කර 10000. දළ වශයෙන් ගත්තොත් ගොවි පවුල් ලක්ෂ එකහමාරක් දෙකක්. අනිත් එක මේ ගොවි පවුල් වලට මේ වන්දිය හම්බෙන්නේ නැහැ. මොකද ගොඩක් අය අඳේට වැඩ කරන්නේ. එතකොට අඳේ හිමියන තමයි මුදල යන්නේ. මේකයි ඇත්ත. ඉතින් ඒ නිසා දැන් මේ එක එක විජ්ජුම්බර කතා කිව්වට, එක එක ලස්සන සුරංගනා ලෝකමැව්වට මේ හදන්නේ වෙන විකල්ප දෙන්න, මේ හදන්නේ වෙන දේවල් කරන්න, මේ ඔක්කොම බයිලා කතා. අනිත් එක කවුරුත් අමතක කරන්න හොඳ නැහැ. මූලාසනයේ ඉන්න නියෝජ්‍ය කතානායකතුමනි, තමුන්නාස මාගම්පත්තුවේ කුමුරු කොටපු ගොවියෙක්ගේ මුණුපුරෙක්. මේ හදන්නේ අධිවේගී මාර්ග ප්‍රධාන දොරටු හතරක් තියෙනවා මාතර දිස්ත්‍රික්කේ. එකක් තමයි ගොඩගම හුවමාරුව, අනිත් එක තමයි පාලටුව හුවමාරුව, ඊළඟට කපුදුව හුවමාරුව, ඊළඟට අපරක්ක හුවමාරුව. මේ අවට මේ අක්කර ගාන පවරගෙන මේක ගොඩ කළා, සොච්චන් ගාන ගොවින්ට දීලා මේ ටික අරගෙන මේක ගොඩ කළා, පර්චස් එක ලක්ෂ ගානට විකුණන්න මේ කුමන්ත්‍රණය. ගොවින්ට මේක එපා කරනවා. අනිත් පැත්තෙන් ඕලුවට බෙදනවා, අනිත් පැත්තෙන් නෙළුම්ට බෙදනවා, අනිත් පැත්තෙන් ව්‍යසනයක් වෙලා තියෙන ජල ශාකවල ඇට වර්ග බෙදවනවා. බෙදලා ගොවින්ට මේ වගාව සම්පූර්ණ එපා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම සඳහන් කරන්නට උවමනයි, මේ නිල්වලාගම් මිත්‍යාවතේ අමුඩේ ගහන් කුඹර කොටපු අඩුම ගානේ තමුන්ගේ අස්සනමත් ගහන්න දන්නේ නැති ගොවියෙක්ගේ මුණුපුරෙක් මම. මගේ සියයට ඊ මගේ ආච්චිටයි මගේ තාත්තගේ මල්ලිව පේරාදෙණිය විශ්වවිද්‍යාලේ තේරුණාම එකගෙන යන බස් එකේ බෝඩ් කියවන්න බැරි ඉඳ මගේ තාත්තා එක්කන් ගියේ. එතකොට ඒ දැකපු වේදනාව මගේ තාත්තා මට කියලා තියෙනවා. මොකද පේරාදෙණිය විශ්වවිද්‍යාලට ගියාම තාත්තට විශ්වවිද්‍යාල දැක්කම ආසාවක් ඇති වෙලා ආයිල්ලා තමයි යුනිවර්සිටි එන්ට්‍රන්ස් පොට්ටි කරගෙන ඊළඟ අවුරුද්ද තාත්තා විශ්වවිද්‍යාලෙට ගියේ. අපේ ගමේ පළවෙනි උපාධිධාරීන් තුන්දෙනා තාත්තගේ මල්ලි පළවෙනි බැච් එකේ, ඊළඟට තාත්තා, ඊට පස්සේ තාත්තා විශ්වවිද්‍යාලෙ ඉන්න ගමන් සතියන්තය ඇවිල්ලා නංගිට උගන්වලා තමයි නංගිය. ඒතකොට පළවෙනි උපාධිධාරීන් තුන්දෙනා අපේ පවුලේ තාත්තගේ ගමේ. තාත්තා අපේ රාහුලපාරේ ගේ හදපුවාම මම තාත්තගෙන් ඇහුවම අපිට තට්ටු දෙකේකක් මොකටද කියලා. තාත්තගේ පුංචි කාලේ ඉඳලා සීනය. මොකද්ද සීනේ? ගම් වතුරේට වට වීමලු ටික පවුලේ ඇත්තේ කරන් උඩට යන එක. නිල්වලාගම් කියන්නේ අපේ මිනිස්සුන්ගේ ජීවිතේ ආත්මික කොටස. මේක රුපියල් 7 විකුණන්න බෑ. ඒ නිසා ගලු නියෝජ්‍ය කතානායකතුමනි, මේ නිල්වලාගම් මිටියාවතේ ගොවීන් රුපියල් 7 නෙමෙයි ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ට නිල්වලාගම් කියන්නේ ජීවිතයේ සංස්කෘතිය කොටසක්, ආත්මික කොටසක්. අපේ තාත්තා මත්පැන් දුම්මැටි පාවිච්චි කරපු කෙනෙක් නෙමෙයි. මගුල් ගෙදරකින් දාන ගෙදරකින් කාලා එනකොට ඒ හාල් පිටරට හාල්ද ලංකාවේ හාල්ද අනුරාධපුරේ හාල්ද දන්නේ අපේ තාත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගමේ කුඹුරේ හාල් කුඹුර කොටා ගන්න බැරි වෙලා යම් කිසි හේතුවක් ඉඳ ගේන්න බැරි වෙච්ච දවසට අර හුණුකොට වහන්දියේ වීරවංශ කඩේෙන් හාල් ටිකක් ගෙනල්ලා තාත්තට උයලා දුන්නම කෑම. තාත්තා රැයට වතුර බොනෝ ඇවිදිනෝ නිදා ගන්නෑ. ඇයි කියලා අපුවා මැංග දනවලු. එතකොට මේ ඒකෙන් තමයි මම තේරුම් ගත්තේ. මොකද මගේ තාත්තා විශ්‍රාම ගිහිල්ලා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විදිහට ඒත් අවුරුදු 10ක් දියනූල බැඳගෙන ගිහිල්ලා අමුඩේ ගහන් කුඹර කෙටුවා මගේ තාත්තා. එතකොට මම තේරුම් ගත්තේ නිල්වලාගම් මිටියාවතේ මිනිස්සු මේ රුපියල් සත නෙමෙයි මේ කුඹුරු හරහා හොයන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ආත්මෙත් එක්ක බැඳලා තියෙන සංස්කෘතිය කොටස. අනිත් එක නිල්වලාගම් ගංගාරෝහණ වර්ණාව සරම් සිරිවර්ධන මුදලිතුමා 1925 මැයි මාසේ පළවෙනිදා පරාක්‍රමබාහු විද්‍යාලය නම් ලැබන අවුරුද්ද අවුරුදු 100ක් මම ඉගෙන ගත්ත රාහුල විද්‍යාලය කතානායකතුමා ඉගෙන ගත්ත රාහුල විද්‍යාලය. උතනින් සරම් මුදලිතුමා ගංගාරෝහණ මරණාව අකුරැස්ස ගොඩපිටිය දක්වා ගියේ. එතකොට මේ නිල්වලා ගඟත් එක්ක බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා. ලංකාවේ කිඹුල්ලු ගැන ලියවෙච්ච කවි තියෙනවනම් ඒ එකම තැන නිල්වලා ගඟ. ඒ නිසා අපිට මේ නිල්වලා ගම් මිටියාවතේ මේ මහා ඉඩම් මංකොල්ලයට ඒ වගේම මේ ලවණ බාධක හරහා ඇති කරලා තියෙන වින්නහීට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ අර අධ්‍යාපන විද්‍යාවේ කියමනක් තියෙනවා. ගුරුවරයා ජෝන්ට ලතින් උගන්වන්න කලින් ගුරුවරයා ජෝන් ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. ගරු නියෝජ්‍ය කතානායක තුමනි, අපි මේ නිල්වලා ගඟ පිළිබඳව කතා කරනකොට කල්පනා කරලා බලන්න ඕනේ කාරණා තමයි මේ නිල්වලා ගඟයි ගින්ගඟයි දෙකම මාතර දිශ්ශික්කේ පටන් ගන්න. ගින්ගඟ ගොංගලින් පටන් අරගෙන දෙනියාය පිටදෙනිය තවලම නෙළුව කඩලිය හරහා ගින්තොටින් මුහුදට වැටෙනවා. කිලෝමීටර් 113ක් දිග මේ ගින්ගඟ ද්‍රෝණිය වර්ග කිලෝමීටර් 922ක්, වාර්ෂික ජල ධාරිතාව 1268 2004 ප්‍රමාණයක් අගයක් ගන්නවා. ජල පෝෂක ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍ය මිලිමීටර් 3290ක් විතර. මොකද මේ මාතර දිශ්ශිකේට ගින්ගඟෙත් යම් බලපෑමක් තියෙන නිසා ගින්ගඟ ගැනත් මම සඳහන් කරේ. නිල්වලා ගඟ ගත්තොත් නිල්වලා ගඟ දෙනියාවේ පණින්කන්දේ දකුණු බෑගුමෙන් පටන් ගන්න ඔය ගොංගල කඳුපන්තියේ සමහර කඳු, බුළුතට හෙල් වල සමහර කඳු, රක්වාර හෙල් වල සමහර කඳු, ඒ වගේම කබරගල අනින්කන්ද පණින්කන්ද වගේ සමහර ප්‍රදේශات මුල් කරගෙන තමයි මේ නිල්වලා ගඟ කිලෝමීටර් 70ක් ගලාගෙන එන්නේ. දළ වශයෙන් වර්ග කිලෝමීටර් 1000ක්, හරියටම කිව්වොත් 960ක් මේ නිල්වලා ගඟ මිටියාවතේ පෝෂක ප්‍රදේශ වෙනවා. ඒ වගේම වාර්ෂික වර්ෂාපතනය 2890 මිලිමීටර් වල ඉඳලා ඉහළ ප්‍රදේශ මිලිමීටර් 4000 දක්වා පරිවර්තිත යම් වර්ෂාපතන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා මුහුදට ගෙනෙන ඝන මීටර් මිලියන 1152 මේ ජල කඳ ප්‍රධාන අතුගංගා හයක් ඔස්සේ කොටබොල ආර සියමලාගොඩ ආර කිරමාර හුලන්දාඔය දිගිලිඔය සහ කඩවැද්දෝය හරහා නිම්න නමයක් කොටබොල නිම්නය කිරම නිම්නය සියමලාගොඩ නිම්නය හුලන්දා නිම්නය දෙදියගල නිම්නය හික්ගොඩ නිම්නය නාගොඩ නිම්නය හවුපේ නිම්නය සහ කඩවැද්දෝ නිම්නය ඔස්සේ මේ නිල්වලා ගඟ ගලන්නේ. මේ නිල්වලා ගඟ ඇත්තටම නිදහසෙන් පස්සේ අපි රජ වෙන්න ඕන හැම ආණ්ඩුවක් මම කියන්නේ යහපාලන ආණ්ඩුව වගේම අතීතය ආණ්ඩුව ඒ වගේම ආණ්ඩුව නොකරපු සමහර අය මේ නිල්වලා ගඟේ වර්තමාන ඛේදවාචකයට වග කියන්න ඕනේ. මොකද 80-90 බීෂණෙත් එක තමයි වාහන ගිනි තියලා මේ නිල්වලා ගඟ ව්‍යාපෘතියේ වැඩ අතරමඟ නතර වුණේ. ඒ නිසා මේ නිල්වලා ගඟ ඉතිහාසයේ ලන්දේසි කාලේ පීටර් පොඩෙන්ඩ කියන ලන්දේසි ජාතිකය තමයි මේ කටයුතු ඉස්සෙල්ලාම ආරම්භ කළේ. අදටත් අපි ඌරුබොක්කේ ඉඳලා අපි ගියොත් බෙරළපනාතරට ඒ පීටර් පොනන්ඩ ඒ ගඟ හරවන්න මුල්ලුණු තැන සහ ස්මාරක දකින්න පුළුවන්. ඉන් පස්සේ 1887 ඉංග්‍රීසි පාලනය හම්බන්තොට වතුර ගෙන යාමේ ඊළඟ පියවර ගත්තා. රාජ්‍ය මණ්ඩල සභාවේ මොරොක මන්ත්‍රීවරයා එදා දක්ෂිණාංශික කිව්වේ මොරොක ඇටමැස්ස කියලා. මං ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන අකුරැස්සේ පස්සේ කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා. මේ නිල්වලා ගඟට අපි වගේ ආදරය කරපු අය. ඇයි එතුමා ජීවත් වුණු එතුමාගේ වලව්ව තිබුණේ ඔය මම අද නියෝජනය කරන අකුරැස් ශාසනයේ පහලතුරලිය ප්‍රදේශයේ. ඒ ගංවතුරට යටෙන එක එතුමත් දැක්කා. අර මගේ තාත්තා තට්ටු දෙකේගේ මාතර පස්සේ කාලේ ඇතුළට බුල් කාලේ ගමේ හදන්න ඕන කිව්වේ වීමලු ටිකයි නංගිල මල්ලයි උඩ තට්ටුවට ගෙනියන්න වගේ දොස්තර වික්‍රමසිංහ මැතිතුමා ඒ දුක විඳලා තිබුණා. ඒ නිසා දොස්තර වික්‍රමසිංහ මැතිතුමා මේ නිල්වලා ගඟ යෝජනා ක්‍රමය වෙනුවෙන් එතුමගේ ඉදිරි මග පොත තුළ විවිධ යෝජනා ඉදිරිපත් කළා. නැගෙනහිර විශේෂයෙන්ම අග්නිදිග ලංකාවට නැත්නම් ගිනිකොළ දිග ලංකාවට ජලය ගෙන යාම පිළිබඳව දෙදියගල ජල ව්‍යාපෘතිය කරන්න ඔය නාදුගල ජලපොම්පාගාරය හදනකොට 1963 එතුමා එපා කිව්වා. මේ විනය වෙනවා කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්සත් ජාති පක්ෂත් බය වුණා කොමියුනිස්ට් පක්ෂයේ බලය මාත්‍ර තවත් වර්ධනය වෙයි කියලා. ඒකට ඉඩ තිබුවේ නැහැ. ඒ වගේම බිංහපාර ජලාශය හදන්න යෝජනා කරේ දොස්තර වික්‍රමසිංහ මැතිතුමා. ඒක එතුමගේ ග්‍රන්ථය තුළ ඉතා පැහැදිලිව ඉදිරිමග ග්‍රන්ථය තුළ නමවන පරිච්ඡේදයේ 48, 49, 50, 51, 52 පිටු පුරාවට එතුමා 1931 ඉඳලා 1955 දක්වා වරින් වර එතුමා ගෙන ගිය සටන සහ ඒකට අදාළ තොරතුරු තියෙනවා. මාතර වගේම ගාල්ල පිළිබඳව. ඒ වගේම මේ නිල්වලා ගඟ පිළිබඳව විවිධ අධ්‍යයනයන් කරා. නිල්වලා ගඟෙන් ජනතාව අද දුක් විඳනට අධ්‍යයන නම් ටොන් ගණනක් සිද්ධ වෙලා තියෙනවා. ගිස අධ්‍යයන වාර්තාව ගත්තත්, එස් මෝහන් රාජ් වාර්තාව ගත්තත්, ජේ බාලසූරිය වාර්තාව ගත්තත්, බී මුළුමුල්ල වාර්තාව ගත්තත්, ප්‍රංශ අධ්‍යයනය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යයන වාර්තාව ගත්තත්, මහාචාර්ය ගාමිණී සෙනනායක වාර්තාව, වාරිමාර්ග ඉංජිනේරු එන් සමරතුංග වාර්තාව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඊයේ සමරසිංහ මැතිතුමාගේ වාර්තාව, මහාචාර්ය ප්‍රේමදාස ලියනාරච්චි මැතිතුමාගේ වාර්තාව, මේ විදියට වාර්තා සිය ගණනක්ම නැති වුණත් යම් විශාල වාර්තා ප්‍රමාණයක් තියෙනවා. හැබැයි නිල්වලා ගම් මිටියාවතේ ජනතාව විඳින දුක නම් අඩු වෙලා නැහැ. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේ ඛේදනීය තත්ත්වය තමයි අද වෙනකොට නිල්වලා ගම් මිටියාවතට අත්ලා තියෙන ඉරම. මේ නිල්වලා ගම් මිටියාවතේ නිල්වලා ගඟත් පොල්වත්ත ගඟත් ගින්ගගත් කියන ගංගා තුන කළමනාකරණය කරගත්තොත් ජාතික ආර්ථිකයට කෘෂිකර්මයට දකුණෙන් එකතු කරන පංගුව සහ විශේෂයෙන් මාතරින් එකතු කරන පංගුව වර්ධනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ ලවණ බාධකයේ හදනකොට කිව්වේ අලුතෙන් අක්කර 5000ක් වගා කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා. දැන් කියන්නේ මොකක්ද? දැන් කියන්නේ 5000ක් අලුතෙන් කියලා ඉන්න නෙවෙයි හෙක්ටාර 4000ක් පවර ගන්න. ඒ කියන්නේ අක්කර 10000ක් පවර ගන්න. ඒ කියන්නේ 5000ක් අලුතෙන් කරන්න පුළුවන් කියමු 10000ක් නැති කරන්න. එකක් කඩතොළු හදන්නට ගොස් අනේ මට වුණු කාර්යා 7ක් කඩතොළු හදාගත්තයි කොල්ලු පිටියේ ආචාර්යා. ඒක තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේක තමයි ඇති කරන්න යන తত্ত্বය. ඒ නිසා මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ නිල්වලා ගඟ මිටියාවතේ නිල්වලා ගඟ තේරුම් ගන්න නැතුව කොහොමද මේ සංවර්ධනය කරන්නේ? මුලාසන ඉන්න නියෝජ්‍ය කතානායක තුමනි, නිල්වලා ගඟ පටන් ගන්න මුහුදු මට්ටමට මීටර 1050ක් උඩි. ඒක මම නියෝජනය කරන අකුරැස්සේ බෝපකොඩට එනකොට කිලෝමීටර 36ක් ගෙවාගෙන එනවා. 1050 ඉඳලා මුහුදු මට්ටමේ ඉඳලා මීටර 12 දක්වා පල්ලෙහාට වැටෙනවා. ඒකනේ 1065ක ඉඳලා කිලෝමීටර් 30ක් දැඩි ආනතියකින් පහළට වැටෙනවා. බෝබකොඩ ඉඳලා ඉතුරු කිලෝමීටර් 34 ගඟේ වක් අර වක් ගැහෙමින් ඒක මාතරට එනවා ඉතුරු කිලෝමීටර් 34. ඔබතුමා දන්නවා භූගෝල විද්‍යාව කියන විදිහට ගඟක තියෙන තරුණ අවධිය, මැදි අවධිය, වෘද්ධ අවධිය. තරුණ අවධිය කියලා ගඟේ හඳුන්වන්නේ ගඟ දිය ඇලි හදාගෙන එහෙන් කැරකිලා මෙහෙන් කැරකිලා බොහොම වේගෙන් ගලාගෙන එන ගඟ. ඊළඟට මැදි අවධිය. ඔය බෝබකොඩ ඉඳලා කද්දුව පහු කරගෙන එන සීමාව ඒ ගඟේ මැදි අවධිය. ඉන් පස්සේ ගඟේ වෘද්ධ අවධිය. වෘද්ධ අවධිය කියන්නේ හෙමින් හෙමින් නිකන් ගලනවා නොගලනවා වගේ ගලන අවධිය. ඒතර මේ භූගෝල විද්‍යා යථාර්ථය අනුව උඩට දැවැන්ත වැස්සක් වඩනවම පැයෙන් දෙකෙන් කොටපොළ පිටබැද්දර මොරෝක යට ගන්න බවත් පැය දෙකෙන් ගංගොතර පල්ලෙහාට යනවා. හැබැයි දවස් ගණන් සති ගණන් රැඳුණා. සාමාන්‍ය නිලවාගගේ දැවැන්ත ගං වතුර අවුරුදු 50කට සැරයක් ආවා. දැන් 1917 ගං වතුරක් ආවා, 49 දැවැන්ත ගං වතුරක් ආවා, 69 ගං වතුරක් ආවා. හරියටම 1917 සත සංවර්ෂයේ සමරමින් 2017 ගං වතුරක් ආවා. මේ සභාවේ ඉන්න අපේ මාතර මන්ත්‍රීවරුන්ට මතකයි. එතකොට ඒ හරියටම අවුරුදු 100කට පස්සේ, ඒ කියන්නේ 50න් 50 මහ ගං වතුර එනවා. 25න් 25 දැවැන්ත මහ ගං වතුර නැතුණත් ලොකු ගං වතුරක් ආවා. වාර්ෂිකව සාමාන්‍ය ගං වතුර ආවා. දැන් මොකද වෙලා තියෙන්නේ? පහළ නින්නේ වැහි දෙකක් වහිනකොට මුළු පහළ නින්නේම කාබාසිනියා වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක තමයි නියෝජ්‍ය කතානායකතුමනි නිල්වලා ගඟේ මේ ආනතිය තේරුම් ගනිමින්. ඒ වගේම ලංකාවේ එකම ගංගාව ඒ දිස්ත්‍රික්කෙන් පටන් අරන් ඒ දිස්ත්‍රික්කෙම මුහුදට වැටෙනවා. අනිත් හැම ගංගකම දිස්ත්‍රික්ක දෙක තුනක් පව කරගන්නේ. දැන් තමුන්නාස නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කේ වලවේ ගඟ ගත්තත්, තමුන්නාසලගේ සීමාවේ තියෙන මණික් ගඟ ගත්තත්, ඒ වගේම ගින්ගම් ගත්තත්, මහවැලි ගඟ ගත්තත් මේ හැම ගඟක්ම ගලාගෙන යන්නේ දිස්ත්‍රික්ක කීපයක්. නිල්වලා ගඟ තමයි ඒ දිස්ත්‍රික්කෙන් පටන් ගන්න ඒ දිස්ත්‍රික්කෙන් මුහුදට ගලන එකම ගංගාව. ඒ නිසා මෙන්න මේ යථාර්ථයන් තේරුම් අරගනිමිනුයි නිල්වලා ගඟ මිටියාවතේ නිල්වලා ගඟ ආශ්‍රිතව අපි විසඳුම් හොදා ගන්නට ඌමනාව තියෙනවා. නමුත් ඒ தත්ත්වය නැහැ. දැන් එතකොට දැන් මේ හැදුවේ ලවණ බාධකේ මොකටද? ලවණ බාධකේ හැදුවේ ලවණ වලින් තොර ජලය ලබා දෙන්න. නැත්නම් ලක්ෂ 5කට වැඩි ජල පාරිභෝගික පිරිසකට ලවණ බාධකයක් හෝ වෙනත් ක්‍රමයක් කරා ලවණ රහිත ජලය දෙන්න ඕනේ කියලා. මේ ලෝකේ දැන් මුහුදු වතුර බොන්න පුළුවන් වතුර බවට පත් කරනවා. අර යාපනයේ ගිහිල්ලා ජනාධිපතිතුමා විරුද්ධ කරේ මුහුදු වතුරෙන් පානීය ජල ව්‍යාපෘති. හැබැයි මේකට බිලියන ගාණක් වියදම් කරා. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් මම ඔබතුමාට කියනවා 1985 හදන්නේ කද්දුව පොම්පාගාරය. 1995 බලකාවල පොම්පාගාරය හදනවා. එතකොට මේ පොම්පාගාර හදලා බලාපොරොත්තු උනේ පිරිසිදු වතුර දෙන එක. මේ පොම්පාගාර හරහා
කරුම්න් තව මිනිත්තු 5ක් කාලයක් තියෙනවා.
මට ඒ කියන්නේ මම විනාඩික් දැන් 30ක් කරන්ද?
ඔබතුමා මිනිත්තු 32ක් තියෙනවා ඔබතුමා.
හරි. මට දිලිප් ප්‍රදාරච්චි මන්ත්‍රීතුමාගේ වෙලාවත් ලැබෙනවා. ඒ ඔක්කම පොඩක් ඔබතුමා කතා කරොත් සභානායකතුමාට සභානායකතුමත් ඒ පැත්තේ ඉතුරු වෙච්ච වෙලාව ටිකක් දෙනවා කියලා. මෙතුමාගෙත් විනාඩි 5ක් හම් වෙනවා. මේ පින් අතේ වැඩකට කවුරුත් දායක වෙනවා වෙලාව දීලා. ඉතින් ඒ නිසා දැන් මේ පොම්පාගාර හතරක් තියෙනවා. නාදුගල පොම්පාගාරය 1963 හදපු, කද්දුව පොම්පාගාරය 1985 හදපු, බලකාවල පොම්පාගාරය 1995 හදපු, ඒ වගේම ඊයේ පෙළේද හදපු ඔය මම මුල්ගල් තියනගේ ඔය ලවණ බාධකේ නෙවෙයි ඔන්න ඔය උනින්දු වෙල හදපු පොම්පාගාරය. එතකොට දැන් මේ පොම්පාගාර හතර කොහෙන්ද වතුර ගන්නෙ? ගඟේ අතිශය දූෂිත වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක, පොහොර, අසූචි, බලුකටු, මස්කටු, ඔය හරක්කටු, ඔය ඔක්කොම කුණු ජරාවල් තියෙන තැන් වලින් තමයි මේ වතුර ගන්නෙ. අද බෝ වෙන රෝග නෙවෙයි ප්‍රශ්නේ, බෝ නොවෙන රෝග. මනුස්සයන්ට තියෙන ප්‍රශ්නේ බෝ නොවෙන රෝග වලට හේතුව බැරලෝව. කැඩ්මියම්, මර්කරි, ලෙඩ්. මම ජීව විද්‍යාව කරපු කෙනෙක්නේ. එතකොට අද බැරලෝව තමයි ප්‍රශ්නේ. බෝ වන රෝග නෙවෙයි ප්‍රශ්නේ, බෝ නොවන රෝගය අද තියෙන ප්‍රශ්නේ. මේවට බලපාන්නේ බැරලෝව. එතකොට අද නියෝජ්‍ය කතානායකතුමනි මේ දැන් ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන් මංගල සමරේ මැත්තම හදපු මාතර වෙරළ උද්‍යානයේ තියෙනවා. වෙරළ උද්‍යානෙත් එක දැවැන්ත කානුවක් තියෙනවා. ඒ දැවැන්ත කානුවට වැඩිපුරම වතුර දෙන්නේ මාතර මහරෝහලේ. මාතර මහරෝහලට ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් නැහැ. මේ නිදාසෙන් පස්සේ හැම ආණ්ඩුවක් මොකක් කියනවද? මාතර මහරෝහලට ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් නැහැ. එතකොට යම් ප්‍රමාණයක් අසූචි, යම් ප්‍රමාණයක් රෝගීන් පිරිසිදු කරපුවාම පිට වෙන ජලය, ඒ වගේම සායනික පරීක්ෂණ වලට ගන්න ශරීර කොටස් මං කියන්නේ මේ ඇඟිලි අත් පය එනවයි කියලා ඒවා අරගෙන ගිහිල්ලා ආදාහනය කරනවා මං දන්නවා ඒක හැබැයි යම් ප්‍රමාණයක් එනවා මං ඒක සාතික කරන්නේ කොහොමද මම ඊයේ වෙනදා ගියා ඔය ගංගබඩ උද්‍යානය ගැන පොඩ්ඩක් බලන්න යනකොට කිඹුල්ලු සහ කබරයි පොරකනවා පොරකන්නේ මාතර මහරෝලෙන් පිට වෙන සමහර මනුෂ්‍ය ශාරීරික කොටස් ටික කන්න තමයි අර කබරයි සහ කිඹුල්ලු පොරකන්නේ මේකයි ඇත්ත ඉතින් ඒ නිසා මේ මොහොතේ මාතර මහරෝහල් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් නැහැ සියලුම අපද්‍රව්‍ය සියලුම අපද්‍රව්‍ය මම මේක කියන්නේ බොරු නක් මේක සජීවීව බලන මාතර ඕන කෙනෙකුට දැන් ගිහලා නිල්වලා ගඟ බඩ උද්‍යානය ගාවට ගියාම මේ කාණුව හොඳට බැලුවා නම් මේක දකින්න පුළුවන් එතකොට දැන් නිල්වලා ගඟ තියෙන්නේ මුහුදු මට්ටමට වඩා පහලින් පළවෙනි කිලෝමීටර් 20 නියෝජක කතානායක ඒ නිසා ජලයේ ගුරුත්වයේ ඝනත්වයට වඩා ජලයේ ඝනත්වයට වඩා ලවණ ජලයේ ඝනත්වය වැඩි ඒ නිසා ලවණ ජලය ගඟ දිගේ ඉහළට යනවා සාමාන්‍ය ජලය ඊට ඉහළින් ගඟ ඉහළින් පහළට ගලාගෙන යනවා දැන් මොකද වෙන්නේ අර රෝහලෙන් එන ඒවා ඒ වගේම ওই සමහර තැන්වල ගෙවල් වල සියලුම අපද්‍රව්‍ය ඒකයි මම කිව්වේ මේවට ආණ්ඩු විතරක් නෙවෙයි නිලධාරීන් විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවත් වග කියන්න ඕන සමහර ගෙවල් වල වැසිකිලි කටවල් හැමලා තියෙන ගඟට අනවසර ඉදිකිරීම මාතර නගරෙන් පටන් ගත්තම දිගටම ගඟ දෙපැත්තේ ඒ වගේම අතු ගංගාවල ඒ වගේම විශේෂයෙන් මේකේ තියෙන සමහර වැව් පද්ධති තුල මනුස්සයන්ගේ අනවශ්‍ය සහ අනවසර ඉදිකිරීම මේ සියල්ල මේ ගඟ විනාශ කරන්න බලපාලා තියෙනවා ඒ නිසායි මම පුන පුනා කියන්නේ ජල සම්පාදන අමාත්‍යාංශය වාරි මාර්ග අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ වගේම හදිසි ආපදා සම්බන්ධයෙන් වගේ කියන සියලු පාර්ශව මේ සම්බන්ධයෙන් මැදිහත් වීම කරනවා ජයරත්න හේරත් සමයන මේ අපේ ගරු මන්ත්‍රීතුමා මේ ඇමතිතුමා දන්නෝ කිරිගොවියන්ගේ ප්‍රශ්නේ අද ගඟ වතුර හින්දා තනකොළ ටිකක් නැහැ තනකොළ ටිකක් නැති නිසා කිරිහරක්ට කවා ගන්න තනකොළ ටික නැහැ ඒ වගේම ඒ සත්තු බැස්සම කුඹුරු වලට වතුර පිරিলা කූඩල් වෙලා අර මේ වැස්සියන්ගේ බුරුළු වල සරව සහිත මේ ලේ සහිත සරව සහිත කිරි ටික තමයි එන්නේ ඒ නිසා කිරි ගොවිය වෙනසිලා කොරටු ගොවිය වෙනසිලා කුඹුරු ගොවිය වෙනසිලා මේ සියලු දෙනා මේ තීන්දුවත් එක්ක වෙනසිලා තියෙනවා ඒ නිසා දැන් අපි පානීය ජලය පිරිසිදුව දෙන්න ඌමනා නම් අන්න වතුර ගේන්න ඕන දොස්තර වික්‍රමසිංහ මැතිතුමා කිව්වා මුහුදු මට්ටමට මීටර් 100ක් උඩින් තියෙන දිගිලිඔය ඉහත්තානේ වැඩිම වුණොත් ඔය ඌරු වසුරු ටිකක් ඒ වගේ පොඩි දෙයක් තියෙයි මේක ඇත්ත වැඩිම වුණොත් තියෙයි කැලෙන් එන පිරිසිදු වතුර එකම දේ පරිසර තුල්‍යතාවය රැකෙන විදිහට විධිමත් අධ්‍යයනයක් කළා මේ ව්‍යාපෘති නිසා යම් කිසි මට්ටමකින් ජනතාවට ඉඩම් දෙන්න වෙනවා නම් ඒකට සාධාරණ වන්දියක් දීලා දැන් අපි දන්නවා අධිවේගී මාර්ගයේදී ඉඩම් දෙන්න තීරණය කරාම ලාක් කමිටුව සුපර් ලාක් කමිටුව වගේ කමිටු තුන සමහර අය කැමැත්තෙන් ඉඩම් දුන්නා කියන්න කලින් කඩල ඉවත් කරගත්තා අවුරුදු 30ක් අනාගතයට පුරෝකථනය කළා සාධාරණ වන්දි දුන්නා ඔබතුමාලගේ ප්‍රදේශවලත් එහෙමනේ උනේ එතකොට සාධාරණ වන්දි දුන්නා මිනිස්සු කැමැත්තෙන් අයින් වුණා දැන් මහවැලිය කරනකොට තෙල් දෙනිය වගේ අලුත් නගර ඇති වුණා ඒ අලුත් නගර ඇති වෙනකොට පැරණි නගර යට වුණා අදලත් වික්ටෝරියා ජලාශය පායන කාලෙට කෝවිල් පන්සල් අර වික්ටෝරියා ජලාශයෙන් මතු වෙනවා ඉතින් ඒ නිසා මම ඉතා පැහැදිලිව කියන්නේ අද ඉතා බරපතල ප්‍රශ්නයක් තියෙනවා පානීය ජලය දැන් ලුණු වතුර ටික දෙන්න වෙනවයි කියලා ලුණු වතුර ටික දෙන්න වෙනවයි කියලා ඒකට ගෙන ආපු ලවණ බාධකෙත් අද ඊටාම නරක තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ වගේම දැන් හක්මන ගත්තොත් හක්මන නගර ජනතාවට වතුර දෙන්නේ මේ පොම්පහර දැන් හක්මන නගර ඒ වතුර ටිකත් අපිරිසිදුයි කියලා මට හක්මන ගියාම මේ ඊපෙරද ජනතාව කිව්වා බොන්න බැරි තරම් වතුර ජරා වෙලා කියලා හක්මන ජනතාව කියනවා හැබැයි නිල්වලාගම් නෙමෙයි ඒ නිසා අපිට බලපුවාම හරි පැහැදිලි මේ නිල්වලාගම් මිටියාවතේ ලවණ බාධකය කියන්නේ ඉතිහාසය තුල ඉදි කරපු මෝඩ තීන්දුවක් කියලා අපි සියලු දෙනාට එකඟ වෙලා ඒ තීන්දුව වෙනස් කරන තැනකට යන්න. ඒ වගේම දැන් මේකට තියෙන විසඳුම මොකක්ද? නිල්වලාගම් මිටියාවතේ ක්‍රියාත්මක කරන්න බැරි වුණු ඊළඟ අධිරයන් ක්‍රියාත්මක කරන එක. නිල්වලාගම් ව්‍යාපාරය බහුකාර්ය යෝජනා ක්‍රමයක් විදිහට ක්‍රියාත්මක කරන එක ඉතා වැදගත් කාරණයක් කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ හෙක්ටාර 4000ක් පවරා ගැනීමේ යෝජනාව ඉතා පැහැදිලිව සජිත් ප්‍රේමදාස මහත්මයාත් මේ සභාවේ කිව්වා අද මමත් සභාවේ කියනවා මේ නැටිල්ල මේ කොච්චර පවර ගන්න දඟලුවත් ඕක මේ සතියෙන් දෙකෙන් සැප්තැම්බර් 21 කලින් කරන්න බෑනේ අපි විශ්වාස කරනවා සැප්තැම්බර් 21 න් පස්සේ මේ රටේ ජනතාව බලය දෙන්නේ අපිටයි කියලා. එහෙම හිතන්න අපිට අයිතිය තියෙනවා. ඒ අනුව අපේ නව රජයේ පළවෙනි කැබිනට් පත්‍රිකාව අතර මුල්ම කැබිනට් පත්‍රිකා වලින් එකක් කියලා මම සාතික කළා කියනවා. සාතික කළා කියනවා මේ සභාවේදී. නව රජයේ පළවෙනි කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා වලින් එකක් තමයි මේ හෙක්ටාර 4000 පවරා ගැනීමේ යෝජනාව අවලංගු කිරීමේ යෝජනාව. ඒක මම ඉතාල පැහැදිලිව කියනවා. ඒ වගේම මහවැලිය උමාවය වගේ
කරුවන්තුවන් තමයි මිනිත්තු 2යි ඔබතුමාට තියෙන්නේ.
මේ මෙතුමගේ වෙලාවත් එකතු කරා.
එතුමාගේ විනාඩි 5ක් එකතුව තමයි.
අර සමානාධිකාරලු පොඩක් ඔබතුමා අහන්නකෝ.
ආවද
එතුමාට වෙලාවක් තියෙයි කියලා කිව්වා. ඒ වගේම මහවැලි උමාවය වැනි දෙවන්ත වාර්ය යෝජනා ක්‍රම වෙනුවට වෙනුවෙන් විදේශ ආධාර ණය ලබාගත් ක්‍රමවේදයේ මගේ ක්‍රමවේදයක් ඔස්සේ ගින්ගඟ නිල්ලලාගඟ සහ පොල්වත්තගඟ ආශ්‍රිත බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් අතිරික්ත දළය හම්බන්තොට වෙත ගෙන යාමට ගංවතුර පාලනය කර්මාන්ත හා කෘෂි කර්මාන්තය පානීය ජලය විදුලි උත්පාදනය මිලිදිය දීවර කර්මාන්තය හා වෙනත් ජෛව අවශ්‍යතා සඳහා විධිමත් යොමු කිරීමේ සලස්මක් ක්‍රියාවට නැගීම. එමෙන්ම අසාර්ථක ලවණ බාධකය මාතර සංවර්ධන ක්‍රියාවලිය සඳහා විකල්ප ක්‍රමවේද ඔස්සේ දැනට පැන නැගී ඇති ගැටලු විසඳීමට කටයුතු කිරීම සහතික කළා. සහතික කරලා අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම විකල්ප පානීය ජල ව්‍යාපෘති ක්‍රියාවන් නැගීමේදී ජල පවිත්‍රකරණ ඒකකයන් දිගිලියෝ ආශ්‍රිතව කරගන්න ඕනේ කියන කාරණා. ඒ වගේම ගින්ගඟ සහ නිල්වාගඟ ආශ්‍රිත ඉහළ ජලාධාර ප්‍රදේශවල ජල රඳවන ඒකක නිර්මාණය කළා. වැඩි ජලය රඳවා ගනිමින් ඒ හරහා ඒ වගේම අනවසර ඉදිකිරීම් අබලංගු වාරිමාර්ග නිර්මිත ජලජ පැලෑතියා වෙනත් හේතු මත අවහිර වූ ජලමාර්ග සඳහා ධනාත්මක ප්‍රවේශන් ලබා දෙමින් ඒ ක්‍රියා සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙන්නත් දිගිලියෝය හුලන්දාවය කිරමාර සීමලගොඩාර සහ අපරක්ක ආරහරා සංවර්ධන සඳහා සංවර්ධන ඒ ආර සහ මේ අතුගංගා සංවර්ධනයත් ඒ වගේම විශේෂයෙන් ජල රඳවුන් නිර්මාණය කරන්නට කටයුතු කියන සංචාරක ව්‍යාපාරයේ ඉලක්ක කරගනිමින් මිනිස් කිඹුල් ගැටුම මම කලින් කිව්වා වගේ නිල්ලාගඟ ආශ්‍රිතව ඉන්න කිඹුල් ප්‍රජාව දැන් කිඹුල්ලු මරලා හැම ගහලා කිඹුල් මස් වලට ගන්න එකයි කිඹුල්ලු විනාශ කරන එකයි නෙවෙයි මේ සංචාරක ව්‍යාපාරයටත් මේ මිනිමරු කිඹුලන් වඩාත් සංවිධිත ක්‍රමවේදයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරයේ සහ ඒ ආශ්‍රිත ප්‍රවර්ධනය සංචාරක ප්‍රවර්ධනය සඳහා කිරුළ කැලේ ආශ්‍රිත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන් දිනියා සිංහරාජ වනාන්තරයේ යාල අබේ භූමිය හික්කඩුව කොරල් ආශ්‍රිත ප්‍රදේශය මිරිස නිල්තල් මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ආශ්‍රිත ප්‍රදේශ ඒකාබද්ධ කළා. හරිත සංවර්ධන කලාපයක් ලෙස සංවර්ධනය කිරීම ජෛව විවිධත්වය පාරිසරික තුල්‍යතාවය හා සංස්කෘතික ප්‍රබෝධය මම කිව්වේ නිල්ලාගඟත් එක්ක බැඳුණු සංස්කෘතිකමය කාරණා තියෙනවා. ඒසත් සංස්කෘතික ප්‍රබෝධය පාරම්පරික උරුමයන් ඒ වගේම විශේෂයෙන් මේ ගොවි ජනතාව සතු පාරම්පරික දැනුම ඇත්ත කතාව මම දන්නවනේ අද පාස් අවුට් වෙලා එන MBBS වෛද්‍යවරයෙක්ට වඩා සමහරවිට අවුරුදු 40ක් වැඩ කරපු හෙදියකට තියෙන ප්‍රායෝගික දැනුම වැඩි. අන්න ඒ වගේ මේ වැඩ කරද්දි නිල්ලලාගම් මිටියාවතේ පාරම්පරික ගොවියන්ගේ පාරම්පරික දැනුම තුට්ටුකඩ ගණන් ගත්තේ නැහැ. මේ අය පිටමං කරා, මේ අයට අපහාස කරා, මේ අයට උපහාස කරා, මේ අයට තර්ජනය කරා, මේ අයව හැල්ලු කරා, කට කොණින් හිනා වුණා, මේ අයට දෙන්න තියෙන 230 වද දුන්නා. ගොවියන්ට මේ රැස්වීම වලට එනවයි කියන්නේ 230 වදේ පවුනන වදකාගාර වගේ තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒ නිසා පාරම්පරික දැනුමට මුල් තැන දෙමින් මේ ක්‍රියාමාර්ග ගත යුතුයි කියන කාරණේ. ඒ වගේම නිල්වලා පොල්වත්ත ගංගා දෝණිය ජීවත්වන කුඹුරු ගොවීන්, කොරටු ගොවීන්, එළවලු හා පළතුරු ගොවීන්, තේ පොල් රබර් කුරුඳු හා අනිකුත් අපනයන කෘෂිකර්ම භෝග වගා කරන ගොවීන් සහ විශේෂයෙන්ම කිරි ගොවියන් මේ කිරි ගොවියන් ඇතුළු මේ සියලු දෙනාගේ නිෂ්පාදන අලෙවි කරගන්න ඒ වගේම නිෂ්පාදන දැන් අලෙවි කරගන්නත් නිෂ්පාදනය කරගන්න බැරි තත්ත්වය වෙනස් කරන්න අදාළ ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. ඒ වගේම මේ නිල්වලාගම් මිටියාවතේ ජීවත් වෙන ශුද්‍ර සුළු මධ්‍ය මහා පරිමාණ කර්මාන්තකරුවන් ඒ වගේම මේ සමහර නිෂ්පාදන ඊළඟ නිෂ්පාදන සඳහා අගය දාමයන්ට එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා වැලියු ඇඩිෂන්ස් කරන්න පුළුවන්කම තියෙනවා. ජාත්‍යන්තර අපනයනය හරහා ඩොලර් ගේන්න මේ නිල්වලාගඟ ගින්ගඟ පොල්වත්ත ගඟ ආශ්‍රිතව අපිට සමෝදානික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ කාරණා පිළිබඳව පාලිංග වෙන්තියේ තේරින් කාර්ක සභාවක් පත් කළා. තේරින් කාර්ක සභාවේ කටයුතු වලදීත් අදටත් සමහර වාර්තා ලබා ගන්නවා. තේරින් කාර්ක සභාවේ සමහර මේ කාරණා පිළිබඳව අදාළ පහළ මට්ටමට ගමන් කිරීමේදී මට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෑ. මම එහි සභාපතිවරය නෙවෙයි, පවිත්‍ර වඩිය ආරච්චි මෙතනිය නැති වෙලාවදී මම වැඩ බලනවා. හැබැයි මට පේනවා මේ තේරීම් කාර්ක සභාවේ සමහර අය බොහෝම ගෞරවයෙන්, ඉතා ස්වේච්ඡාවෙන් සමහර නිලධාරීන් එනවා. ඒ වගේම සමහර වෙලාවට අපිට පේනවා ඒ තේරීම් කාර්ක සභාවෙත් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියන කාරණේ අපිට පැනගිලා තියෙනවා. ඒ නිසා පළවෙනි කාරණය මේ පිළිබඳව කතා කරනකොට මම අවසාන වශයෙන් මේ සංක්ෂිප්ත කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමත් ඒ තේරීම් කාර්ක සභාවේ නියෝජිතයි, ඔබතුමත් සහභාගී වෙනවා. ඒ නිසා ඔබතුමා මේ මූලාසනයේ ඉන්න වෙලාවේ මම ඉතාම කෙටියෙන් අවසන් කරනවා මගේ යෝජනාව ඉදිරිපත් කරමින්. මේ නිල්වලාගම් මිටියාවතේ අංක 1 මේ හෙක්ටාර 4000ක් පවර ගැනීම ගැන කතා කරන්නවත් බෑ, ඒක ගැන තර්ක කරන්නවත් බෑ. ඒක කොන්දේසි විරහිතව හකුලාගත යුතුයි. ඒක කියන්න බෑ වෙනත් භවභෝග වගකර. මේක කියලා තියෙන්නේ කෙලින්ම රජයට පවර ගන්නවා කියලා. ඒ නිසා ඒක ගැන කතා කරන්නවත් බෑ. අක්කර 10000 පවරා ගැනීමේ යෝජනාව. අංක 2 අපි ඉල්ලන්නේ මේ අවසාන විනාඩි කීපේ මේ ලවණ බාධකේ වැඩි. මොකද මම අර සභාගත කරපු එරන්ද මැද්දේකොඩ මහත්තයට ඉදිරිපත් කරපු මේ ලිපියෙම ජල සම්පාදන මණ්ඩලය කියලා තියෙනවා නිල්වලාගගේ ඉදිකර තිබෙන ලවණ බාධක ඉදිකිරීම දක්වා අදාළ සම්පූර්ණ වගකීම, ජාතික ජල සම්පාදන ජලපාන මණ්ඩලය සතුය. එහෙනම් මේකේ වැරදි ටිකත් ඒගොල්ලෝ බාර ගන්න ඕනේ. මේ කියන්නේ සම්පූර්ණ වගකීම ඒගොල්ලෝ දරන්නේ. ඒ වගේම ඉටු කිරීමේදී ඊට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විසින් සැපයුතු තාක්ෂණික උපදෙස් හා මඟ පෙන්වීම එම දෙපාර්තමේන්තුවට රායිගමයට ගම්පලය සෙට් වෙලා. එහෙනම් ඒගොල්ලොත් ඔය කියන්න ඕන. ඒ නිසා ඉතා පැහැදිලිව මේ කාරණේ. එතකොට අර කුෂිපුවත්වල කියනෝනේ මේ ලවණ බාධකේ නිසා එන්නේ ගම් වතුර කියලා. ඒක පිළිගත්තනේ. එහෙනම් මේක බලනකොට කවුද වැරදිකාරය? පැහැදිලිව ජල සම්පාදනයේනේ මේ කුෂිපුවත්වල කියන්නේ. වැසි සහිත කාලගුණික අවස්ථාවන්දී නිල්වලාගගේ ලවණ බාධකයේ නිසා ඇතිවන ගම් වතුර බොහොම ස්තුතියි පිළිගන්නවා. කුෂිකර්ම මාත්‍යංශි පිළිගන්නවා ලවණ බාධකයේ නිසා මේක ඉන්නේ කියලා. එතකොට අර එරන්ද මැද්දේකොට මහත්තයට එවන ලියුමේදී ජාතික ජල සම්පාදනය කියලා මේක තනියම අපි තමයි ගේම ගැහුවේ. හැබැයි අපිට රයිකමයයි ගම්පලයයි සෙට් වෙනවා වගේ සෙට් වෙලා හිටියා වාරිමාර්ග දෙපාර්තමේන්තුව. එහෙනම් හරි පැහැදිලි කාගේ කරේද පුහුලේ අලු තියෙන්නේ කියලා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ දෙගොල්ලෝ එක්ක එකතු වෙලා මේ දවස් ගානෙන් අපි විශ්වාස කරන්නේ නැහැ මේගොල්ලන්ට මහලොකු කෙලියක් කරන්න පුළුවන් කියලා මේ සැප්තැම්බර් 21. හැබැයි අපිට මේ ගැන දැක්මක් තියෙනවා, අපිට මේ ගැන වැඩපිළිවෙලක් තියෙනවා, අපිට ඒ ගැන ඌමනාවක් තියෙනවා. ඒ නිල්වලාගම් මිටියාවතේ බත් කාපු නිල්වලාගගේ මිටියාවතේ මම කලින් කියපු විදිහට කුඹුරවල ජීවත් වෙච්ච ඒ ගොවියන්ගේ පවුල්වල තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන කෙනෙක් විදියට මම කියනවා ඕන තරම් ඇති මේ ගොවියෝ රැවට්ටුවා. මේ නිල්වලාගම් මිටියාවතේ ගොවියෝ රැවට්ටුව රැවටුණා ඇති. ඒ නිසා මේ ගොවීන් ආපහු සරක් රැවටෙන්ට ඉඩ දෙන්නේ නැතුව මේ නිල්වලාගම් මිටියාවතේ ගම් වතුරත් මේ ලවණ බාධකේ නිසා වෙලා තියෙන විපරීත තත්ත්වයක් අතීතයේ කොටසක් විනා වර්තමානයේ හෝ අනාගතයේ කොටසක් බවට පත් වෙන්න මමත් ඒ වගේම දලස් සලහපරම මැතිතුමා ඇතුළු 21 වෙනිදායින් පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් මේ රට බාර ගන්න අපි මේ පරිවර්තනීය වෙනස සිද්ධ කරනවා. ඒ වෙනස යටතේ අර කියපු ලවණ බාධකයන් නිවැරදි කිරීම, ඒ වගේම එතකන් කෙටි කාලින මධ්‍ය කාලින දිගු කාලින වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම, දැනටත් වතුර එකතු වෙන තැන්වල වතුර බහින්නට අවශ්‍ය වෙනත් විකල්ප අදාළ ක්‍රියාමාර්ග ගැනීම විතරක් නෙමෙයි.
අවසන් කරන මන්තුමා.
අවසන් කරන 2015 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2015 ජනවාරි 7 වෙනිදා වෙනකන් රුපියල් මිලියන 3549ක් නැත්තම් බිලියන 3.549ක් ගින් නිල්වලා නිර්මිත හම්බන්තොට හැරවීම නාමයෙන් සල්ලි නිදහස් කරලා ඒක 2017 ජනවාරි 24 2015 ජනවාරි 24 වෙනිදා අමාත්‍ය මණ්ඩලය මේක ගැන මූල්‍ය අපරාධ කොට්ටාසයට වගකීම් පවරලා තියෙනවා පරීක්ෂා කරන්න. අධ්‍යයන දෙකක් යටතේ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දීලා සිද්ධ වෙන්න ගියපු ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. බිලියන 4ක් මේ චෙක් නිකුත් කරලා තියෙන ජනවාරි 1 වෙනිදායි ජනවාරි 7 වෙනිදායි
අවසන් කර මන්තවන් දැන් මිනිස්සු 7ක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා ඔබතුමා.
ජනවාරි 8 තිබුණේ ජනාධිපතිවරණය. ඊට කලින් දවසේ චෙක් එකක් නිකුත් කළා. ඊට කලින් දවසේ 2015 ජනවාරි 8 ඡන්ද තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දිනපු. එතකොට ජනවාරි 7 වෙනිදා චෙක් එකක් නිකුත් කළා බිලියන 3.549 කාබාසිකයක් කළා. මෙන්න මේ වංචාව පිළිබඳ ලවණ බාධකේ වගේම අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා අවසාන වශයෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කිව්වා විනාඩි 7ක් ගත කියලා. දැන් ඊට පස්සේ තව ටිකක් කතා කරලා දැන් විනාඩි 8ක් 8 හමාරක් වෙලා ඇති. ඒක කමන්නේ ඔබතුමාටත් ඒක පින් සිද්ධ වෙනවා මොකද ඔබතුමත් නිල්ලාගම් මිටියාවතේ නැන්තුනත් රුණු මාගම්පත්තුවේ කුඹුර කොටපු ගොවියෙක්ගේ පවුලේනේ ඒ නිසා ඔබතුමාගේ දෙමව්පියෝ ජීවතුන් අතර ඉන්නවා නම් ඒ ඇයට ඒක හරහා නිරෝගී සුවය හම්බ වෙනවා මිය ගිහිල්ලා නම් ඒකේ ඔබතුමාගේ ටත් පින එකතු වෙනවා මොකද මේ නිල්ලාගම් මිටියාවතේ ජීවත් වෙන මිනිසුන්ට වෙන කරන්න පුළුවන් රැකියාවක් නැහැ සමහරුවායි ඒ ඇයි ඊළඟ પરම්පරා කුඹුරු කරයිද කියලා නෑ ඊළඟ પરම්පරාවලත් ඉන්න කුඹුරු කරන්න කැමැත්තේ ඒ ඇයටත් ඒ කටයුත්ත කරගන්න පුළුවන් වෙන විදියට දෙයියන්ගේ නාමයෙන් මේ කටයුත්තට අවශ්‍ය ක්‍රියාමාර්ගය සමෝදානික වැඩපිළිලා මේ මාස තුනේ මේ වැඩේ අවුල් කරන්නේ නැතුව එකම දේ වන්දි ටික දෙන්න පුළුවන් උපරිමෙන් වන්දි ටික දෙන්න මේ මාස දෙක තුනේ කාලය තුල මේ වැඩේ අවුල් කරන්නේ නැතුව වෙනත් වෙනත් ගිනි විජ්ජුම්බර ගෙනල්ලා වේවිද මල්වැඩි සංඝ දර්ශන පවත්වන්න නැතුව මේ වතුර පිරුණොත් වතුර ටික අයින් කරලා දෙන්න ගංගවතුර අයින් කරලා දෙන්න මේ මාස තුනේ ඒ ටික බලා ගන්න ඒ ඇති දෙයියන්ගේ නාමෙන් ඉල්ලන්නේ පුළුවන් නම් කන්න 12ක් වගා කරපු නැති ගොවින්ට ඔය ලවණ බාධකේ හදන දවස්වල දුන්නු සීපින් මුදල නෙමෙයි අර ලැබෙන්න තියෙන මුදල ඒ මුදල ලබා දෙන්න කටයුතු කරන්න සැප්තැම්බර් 21 වෙනිදායින් පස්සේ අපි මේ ගනුදෙනුව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ වඩා විද්‍යාත්මක ප්‍රවේශකින් ඒ වගේම පාරම්පරික ගොවි දැනුමටත් කන් දීලා ඒ වගේම නිල්ලාගම් මිටියාවතේ බහුකාර්ය යෝජනා ක්‍රමයක් වගේම කිඹුල්ලු වදුර වගේ ප්‍රශ්න වලටත් සංවිධිත සැලසුම් සහගත කෙටි මධ්‍යකාලීන දිග්කාලීන වැඩපිළිවෙල කරා අපි ක්‍රියාත්මක කරනවා අවසන් කරනවා මම නියෝජ්‍ය කතානායකතුමනි මෙන්න මේ කාරණා නිල්ලාගම් මිටියාවත පිළිබඳව අපූරු කවියකින් මම මගේ කතාව අවසන් කරනවා මේ කතාව මේ කවිය විශ්‍රාමලත් විදුහල්පති ජයතිස්ස කුලතුංග මහත්මයා ලියපු කවියක් හෝ හෝ හඬ නගන මහ සයුරට ඇදෙන නිල්වලා මහ නදිය මහවැසි ඇද හැලෙන කල ගලයි ගම්බිම් යටකර සිදුවන මහ විපත් වළක්වන්නට ගොසින් සිදුකලේ තවත් මහ විපතකි බොන්න දිය බිඳක් නැත ජලය මලකඩ වී ඇත මලකඩ බොරදියෙන් අලවල් පිරී ඇත අටුකොටු පිරී ඉතිරී ගිය ගොවිබිම් පුරන් වී ඇත මීමුන් කුඹුරේ නැත කුඹුරේ ගොවියාද නැත ගොවිබිම් හැරදමා උදලු දෑකැති දඬු මැසි උඩදමා බඩ වියත රැකගන්න හොයා යයි රැකියාවක් මේක තමයි නිල්ලාගම් මිත්‍යාවතේ සෝචනීය තත්ත්වය ගොවි දියනි කලාපේ ගොවි පුතා අයාලේ ජීවිතේ රැකගන්න කරන්නේ මහසටනකේ මේක තමයි මේ මොහොතේ නිල්ලාගම් මිත්‍යාවතේ ජනතාවගේ ඇත්ත හද ගැහෙන රාවේ මෙන්න මේ ඛේද වාචකය නිල්ලාගම් මිත්‍යාවත බේරගන්න නිල්ලාගම් මිත්‍යාවතේ ගොවියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඒ අයගේ කඳුළු වෙනුවට සිනහාවක් නැගෙන්න ඒ අයගේ සාගින්න බඩගින්න වෙනුවට ඒ අයත සතුටෙන් දෙයනේ කියලා දරුමල්ලෝ පෝෂණය කරගෙන අර අපේ කලින් પરම්පරා නිසා අපි අද මෙහෙම හිටගෙන ඉන්නවා වගේ ඊළඟ પરම්පරා වලටත් සමාජයට බරක් නොවි සමාජයට වෛර නොකර ජීවත් වෙන්න පුළුවන් තත්යක් ඇති කරන්න ඉඩ දෙන්න කියලයි අදාළ සියලු දෙනාගෙන් ඉල්ලනමින් මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ බොහොම ස්තුතියි
බවන් සිතේ ඔබට